SBS రేడియో SBS World News జాతిక సహా అంతర్జాతికව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි අද සිකුරාදා දවසේ SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයේ ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ ගෙවිගෙන යන සතියේ ලෝකයේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලා ගෙන එන මිනිත්තු කිහිපය. අපි සුපුරුදු විදිහටම අපේ හිතවතාව ආයුබෝවන් කියලා පිළිගන්නවා ඒ ප්‍රවෘත්ති ජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් සුබෝදසනක්.
සුබෝදසනක් ආයුබෝවන් මధుර.
හොඳයි අපි පටන් ගන්නවා අද දවසේදී අපේ කතාබහ හාස්‍ය අනුකලාපෙන් විශේෂයෙන්ම මේ වන විට පිලිපීනයට දරුණු ලෙස අනතුරු රංගවල තියෙනවා ප්‍රචණ්ඩ සුලිකුණාටුවක් පිළිබඳව විශේෂම හෙටින් ආරම්භ වන සතියන්තයේදී මේ සුලිකුණාටුව පිලිපීනයේ උතුරු ප්‍රදේශයට කඩාවැදීමට නියමිතයි කියලා වාර්තා වෙන්නේ. අපි මේ කතා බහින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු අමල්.
ඔව් මధుර මේක ටයිෆූන් මැන්කුඩ් කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ සුලිකුණාටුවෙන් ඔවුන් මුලින් බලාපොරොත්තු වුණා පැයට කිලෝමීටර් 250ක විතර වේගයෙන් සුළං හමලා ඒකම අති ධාරානිපාත වැසි ඇති වේගය. නමුත් මේ වෙනකොට දැන් ගණනය කරලා තියෙන එක හිතුවට වඩා වැඩි වේගයකින් ෆිලිපීනයේ උතුරු ප්‍රදේශයට ළඟා වෙන්න පුළුවන් කියලා. අද දවසේ එහෙම නැත්නම් අද හවස වෙනකොට එහෙම නැත්නම් සෙනසුරාදා උදේ වෙනකොට මේ සුලිකුණාටුව ගොඩබිම් ප්‍රදේශයට වලපායි කියලා. දැන් හිතන විදිහට පැයට කිලෝමීටර් 300ක විතර වගේ වේගෙන් තමයි මේක ෆිලිපීනයේ ගොඩබිමට ළඟා වෙන්නේ කියලා. ඒ අනුව මధుර මේ වෙනකොට ෆිලිපීනයේ ප්‍රදේශයේ මිලියන 10කට අධික පිරිසකට මේකෙන් බලපෑමක් ඇති වෙන්නට පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් මේ මෑත කාලේ ඇතිවෙච්ච ඒ සුලිකුණාටු වලින් වැඩිම වේගයකින් ඇතිවෙච්ච එක හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කිරීමේ කටයුත්ත දැනුත් මේ දැන් වෙනකොටත් සිදුවෙමින් පවතිනවා.
ඔව් අමල් දැන් පිලිපීනයෙන් පස්සේ මේ සුලිකුණාටුව ඊළඟට යන්නේ මොන දිශානතීරද කියලා මේ වෙන විට අනුමාන කරලා තියෙනවද?
ඔව් මතරතරම පිලිපීනයෙන් පසුව ඒ ගමන් කරන මාර්ගයේ අනුව පෙනී යන්නේ ඒක චීනයට බලපායි කියලා. විශේෂයෙන්ම හොංකොං සහ ඊට පල්ලෙහන් තියෙන දකුණින් තියෙන ප්‍රදේශවලට ඒ බලපෑම ඇතිවන්නට පුළුවන් කියලා. ඉතින් මේ කලාපේ මధుර සාමාන්‍යයෙන් අවුරුද්දකට සුලිකුණාටු 20ක් විතර වගේ ප්‍රමාණයක් ලැබෙනවා කියලා ගණනය කරලා තියෙනවා. මේක 15 වෙනි සුලිකුණාටු විශාල සුලිකුණාටු හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ චීනයේ දකුණු ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමේ කටයුතු දැන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
හොඳයි අපි පිලිපීනයේ සුලිකුණාටුවේ කතන්දරින් පස්සේ තවත් සුලිකුණාටුවක් පිළිබඳව කතා බහ කරනවා. මේ කාරණාව වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්, ඇමරිකාවේ උතුරු කැරලිනා ප්‍රාන්තයෙන්.
මදර මේකත් නෝත් කැරලයිනා ඒ ප්‍රාන්තයේ මේ විදිහටම ෆිලිපීනයේ වගේම මේ අති දැවැන්ත සුලිකුණාටුවකට ජනතාව දැන් ඒ ප්‍රදේශවලින් ඉවත් කරමින් තියෙනවා. මෙතනදී මේ උතුරු නෝත් කැරලයිනා කියන ප්‍රාන්තයට ඒ විදිහටම මේ ෆ්ලොරෙන්ස් කියන සුලිකුණාටුවෙන් අති විශාල ජල ගැල්මක් එහෙම නැත්නම් මේ මුහුද රළු ගතියක් තියෙනට පුළුවන් කියන කාරණාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මුහුදුබඩ ප්‍රදේශවලින් පිරිස මේ වෙනකොට ඉවත් කරලා තියෙන්නේ. දැන් තියෙන තොරතුරු අනුව මිලියන 2කට ආසන්න පිරිසක් ඒ තමන්ගේ නිවාසවලින් දැන් ඉවත් කරලා තියෙනවා. මේ ෆ්ලොරෙන්ස් සුලිකුණාටුවත් මధుර මේ ප්‍රදේශයට මෑතකදී ඇතිවෙච්ච සුලිකුණාටු වලින් අති විශාල මෙක හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් මේකෙන් ඇත්තටම ජීවිත බේරා ගැනීම එහෙම නැත්නම් ඒ ජීවිත හානිය අවම කර ගැනීම සඳහා තමයි මේ වෙනකොට ඒ විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙන්නේ පුද්ගලයන් ඒ ජනතාව ඒ සුලිකුණාටුව එන මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා. මෙතන මේ සුලිකුණාටුවෙන් මధుර මුහුදේ රළ පිළිබඳ කියනවා නම් අඩි 12කට වැඩි උසකින් රළ ගොඩබිමට පතිත වෙන්න පුළුවන් කියන ඒ අගෙයිම කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ වෙනකොට ඒ ප්‍රාන්තේ නෝත් කැරලයිනා ප්‍රාන්තේ ජනතාව ඉවත් කිරීම නැත්තම් මේ මහජනතාව ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමේ කටයුත්ත බොහොම කඩිනමින් සිදු වෙන්නේ. මොකද මේ සුලිකුණාටුවත් සෙනසුරාදා උදේ වෙනකොට ගොඩබිමට පතිත වෙන්න පුළුවන් කියලා තමයි ගණන් කරලා තියෙන්නේ. මේ සුලිකුණාටුවේ ගමන එක්තරා විදියකට පොඩ්ඩක් ඒ ප්‍රචණ්ඩත්වයේ අඩු වුණයි කියලා වාර්තා වුණා. නමුත් ඒ කෙසේ වෙතත් මේකත් සුපර් ස්ටෝම් එකක්. ඒ නැත්නම් අති දැවැන්ත කුණාටුවක් හැටියට තමයි කාලගුණ විද්‍යාඥයන් හඳුන්වලා තියෙන්නේ.
හොඳයි අපි මේ කතා බහ ඊළඟට අපි අරන් යනවා මියන්මාරයේ දෙසට. අපි මේ කාරණා පිළිබඳව පසුගිය සතියේදීත් කතා බහ කරා. විශේෂයෙන්ම මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය වාර්තා කිරීමේදී ඇති වුණු ගැටලුකාරී තත්ත්වයක් නිසා නැත්නම් මියන්මාරයේ රාජ්‍ය නීති උල්ලංඝනය කිරීම කියන කාරණාව පදනම් කර ගනිමින් රොයිටර් පුවත් සේවයේ ජනමාධ්‍ය වේදීන් දෙදෙනෙකුට වසර 7ක් දක්වා සිරදඬුවම් නියම කරනවා පසුගියදා මියන්මාර් අධිකරණයෙන්. මේ කාරණාව දිගින් දිගටම ලෝකයේ වටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙමින් තවමත් තිබෙනවා. ඒ අතර තුරේදී මියන්මාරයේ නිල නොවන නායිකාව අවුන් සන් සුචි ප්‍රකාශයක් කරලා තියෙනවා ඔවුන්ව සිරබහරයට ගත්තේ ඔවුන් ජනමාධ්‍යවේදීන් නිසා නොවේ කියලා. අමල්, මේ කාරණාව කොතරම් බරපතලද සහ මේ කාරණාවෙන් මොන වගේ අර්ථයක්ද ගැබ්බෙලා තියෙන්නේ?
මදර, ඇත්තටම මේ රොහිංග්‍යා ප්‍රශ්නයේදී අවුන් සන් සුචිගේ ක්‍රියාකලාපය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙන්නේ. ඇය මේ සුළු ජන කොටස වෙනුවෙන් කිසිම ප්‍රකාශයක් කළේ නැහැ කියන පදනම මත. ඒ එක්කම ඇය මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ විශේෂයෙන්ම මියන්මාරයේ යුද හමුදාව විසින් සිදු කෙරුණාය කියන ඒ ජන සංහාරය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. ඇය ඇගේ මුනිවත රැකුවයි කියන චෝදනාව එල්ලවලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ රොයිටර් පුවත් සේවයේ ජනමාධ්‍යවේදීන් දෙන්න සම්බන්ධයෙන් ඔවුන්ට සිරදඬුවමක්, අවුරුදු 7ක සිරදඬුවමක් උසාවියෙන් ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මියන්මාරයේ විවේචනයට ලක් වෙන අවස්ථාවේදී ඇය ඒ පිළිබඳව කිසිවක් කතා නොකරයි කියන චෝදනාව ලැබුණා. නමුත් දැන් ප්‍රථම වතාවට ඇය ජාත්‍යන්තර සභාවකදී, කියන්නේ වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකට සහභාගී වෙමින් ඇය මේ මියන්මාරයේ උසාවිය ලබා දුන්නු තීන්දුව එක්තරා විදියකට සාධාරණීකරණය කළා. ඒ තුලින් තමයි ඇය සම්බන්ධයෙන් විවේචනය තවත් උත්සන්න වෙන්නේ. මෙහිදී ඔබ කිව්වා වගේම ඇය ප්‍රකාශ කළේ මේ මාධ්‍යවේදීන් දෙදෙනාට සිරදඬුවම ලබා දුන්නේ ඔවුන්ගේ මාධ්‍ය වෘත්තිය සම්බන්ධයෙන් කාරණාවක් නිසා නෙවෙයි, නමුත් ඔවුන් මේ දෙපළ රාජ්‍ය රහස් ඔවුන් ළඟ තබා ගැනීම තුලින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්, එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කළා තිබුණා. ඒ නිසා තමයි මේ සිරදඬුවම ලබා දුන්නේ. එය අධිකරණ ක්‍රියාමාර්ගයක් මිසක් වෙන දේශපාලන කටයුත්තක් නෙවෙයි කියලා ඇය මේ කාරණාව සාධාරණීකරණය කළා. ඉතින් මේ තුලින් මදුර ඇය තවත් දැඩි ලෙස විවේචනයට ලක් වෙලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන්, විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින්. මොකද ඇය මේ අවස්ථාවේදී මීට වඩා රොහිංග්‍යාවරුන්ගෙන් පීඩාවට පත්වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට තිබුණා. රටේ යුද හමුදාව කරපු කාරණාව සාධාරණය කිරීම ඇයගේ පුද්ගලෙක්, අතරම යුද හමුදාවෙන් දශක ගාණක් පීඩාවට පත්වෙච්ච පුද්ගලෙක්, ඒකම ජාත්‍යන්තර වශයෙන් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය පුද්ගලෙක් මේ විදිහට කටයුතු කිරීම තමයි දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඇය තවත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කොන්වීමක් වුණායි කියලා කියන්න පුළුවන් මේ මාධ්‍ය වේදින්ද දන සම්බන්ධයෙන් ඇය කරපු ප්‍රකාශය නිසා.
හොඳ, අපි කතා බහ කරමින් පසුවන්නේ AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිදුවෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු පිළිබඳව. දැන් මියන්මාරයේ කතන්දරයට සමාන තවත් කතාබහක් ඇති වුණා පසුගිය සඳුදා ඇමරිකාවෙන්. විශේෂයෙන්ම මේ ඇෆ්ගනිස්තානය තුළ ඇමරිකාව සම්බන්ධ වෙලා සිටින, විශේෂම ඇමරිකාවේ යුද හමුදා සාමාජිකයන් සම්බන්ධ වෙලා ඒ කෙරුණා වූ චෝදනා ලැබ සිටින යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඇමරිකාවට විරුද්ධව ඒ අදාළ විනිසුරුවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඇමරිකාව ප්‍රකාශයක් කරලා තිබ්බා. දැන් මේක කොහොමද මානව හිමිකම් සහ විශේෂයෙන්ම ලෝක නීතිය යටතේ දෝලණය වෙන්නේ? අමල්,
ඔව්, මෙතන මදුර ඔබ කිව්වත් වගේම මේ මියන්මාරයේ සම්බන්ධයෙන් මේ වෙනකොට ජන සංහාරයක් සිද්ධ වෙලා මියන්මාරයේ හමුදා ප්‍රධානීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ, නැත්නම් ICC ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට මේ මියන්මාර් බලධාරීන් රැගෙන යුතුයි කියන කාරණාව දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඒ වටපිටාව තුළම තමයි මේ විදිහට ඇමරිකාව දැන් ප්‍රකාශ කරන්නේ කිසියම් විදිහකට ඇමරිකාවේ යුද හමුදා නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයන් මේ ජාත්‍යන්තර අධිකරණයට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනීමට තැත්කොළොත් ඒකට විරුද්ධව දැඩි ලෙස ක්‍රියා කරනවායි කියලා ඇමරිකාව ප්‍රකාශ කරා. මෙතනදී විශේෂයෙන්ම ජාත්‍යන්තර අධිකරණය නීති විරෝධී, එහෙම නැත්නම් කිසිම නෛතික පදනමක් නැහැ, ඒක කිසි විදිහකින් පිළිගන්නේ නැහැ කියලා ඉතාමත්ම දැඩි ලෙස මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය විවේචනයට ලක් කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක බෝල්ටන් කියන පුද්ගලයා තමයි මේ ප්‍රකාශය කළේ. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් මේ විදිහට බොහොම දැඩි ලෙස ජාත්‍යන්තර අධිකරණ ඉතින් අතර මේකට හුඟක් අය ජාත්‍යන්තර යුද අධිකරණය කියලා කියනවා මදිර. ඉතින් මේ අධිකරණය ඔවුන් ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගය බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නට ඇමරිකාව ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් මේක ඇත්තටම එක්තරා විදිහකට මියන්මාරයටත් පොඩි සහනයක්. මොකද මියන්මාරයත් මේ විදිහටම මේ ජාත්‍යන්තර යුද අධිකරණය ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඇමරිකාවත් මියන්මාරයත් මේ රටවල් දෙකම මේ ජාත්‍යන්තර අධිකරණය පිළි නොගන්න හැම නැත්තම් ඒ ප්‍රඥප්තියට අනුකූලතාවය දක්වපු මේකට කියනවා මදර රෝම් කන්වෙන්ෂන් කියලා. මේ රෝමේ ඒ රෝම ප්‍රඥප්තියට අනුකූලතාවය නොදක්වපු රටක් තමයි ඇමරිකාව. ඒ අනුව කිසියම් විදිහකින් මේ අධිකරණය විසින් ඇමරිකාවේ නිලධාරීන් යුද සම්බන්ධයෙන් කටයුතු කරන ඒ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගත්තොත් ඒකට දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම පමණක් නෙමෙයි ඒ යුද අධිකරණයට සම්බන්ධ නිලධාරීන් සහ ඒ අනෙකුත් බලධාරීන්ට විරුද්ධව සම්බාධක පැනවීමට පවා ඇමරිකාව පියවර ගන්නවා කියන බොහොම දැඩි ලෙස අවවාද කරලා තියෙනවා. ඒ අනතුරු ඇඟවීම නිකුත් කරා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම උපදේශකයෙක් වෙන ජෝන් බෝල්ටන් විසින්.
අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව සම්බන්ධයෙන්මයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ සංක්‍රමණික බාධා මැඩගෙන මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඇමරිකානු මෙක්සිකානු මේ දේශ සීමාව හරහා නීති විරෝධී විදිහට පැමිණෙන සංක්‍රමණිකින් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අමල් අපි මේ පිළිබඳව සාකච්ඡා කරොත්.
ඔව් මදුර, මේකට මූලික වෙන්නේ ඔබ දන්නවා මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් අලුත් ප්‍රතිපත්තියක් ඇති කරා මෙක්සිකෝවෙන් නීති විරෝධී ලෙස ඇමරිකාවට ඇතුල් වෙන පවුල්වල කුඩා දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කරන්නට. ඉතින් මේක ඇමරිකාවේ තුලත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් උත් බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. මොකද මේ කුඩා දරුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොට තවමත් දරුවන් 400කට වැඩි පිරිසක් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කරලා වෙනම රැඳවුම් කඳවුරු වල, එහෙම නැත්නම් මේ ඩිටෙන්ෂන් සෙන්ටර්ස් වල සිරකරුවන් හැටියට, එහෙම නැත්නම් වර්ධකරුවන් හැටියට රඳවාගෙන බලධාරීන් විසින් රඳවාගෙන තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුනා ඔවුන්ට රට තුලම ඇති වෙච්ච ඒ විරෝධය නිසා. ඉතින් අගෝස්තු මාසයේ වෙනකොට මදුර ඇමරිකාව මේ දරුවන් සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රතිපත්තිය වෙනස් කරලා රට තුලට නීති විරෝධී ලෙස පැමිණෙන පවුල් වලට ඔවුන්ගේ දරුවනුත් තමන් ඉන්න තැනම රඳවාගෙන තියා ගැනීමට ඒ නැවතත් ඒ අවසරය ලබා දුන්නා. ඉතින් ඒ එක්කම තමයි මදුර මේ විදිහට රටට මෙක්සිකෝවෙන් පැමිණෙන මෙක්සිකෝ දේශ සීමාවෙන් ඇතුල් වෙන ඒ නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 40%කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව අගෝස්තු මාසේ විතරක් 12,500කට වැඩි පිරිසක් මේ විදිහට නීති විරෝධී ලෙස පැමිණියයි කියලා වාර්තා වුණා. ඉතින් මේක ඇත්තටම සිදුවන්නට ප්‍රධානම හේතුව වුණේ අර ළමුන් සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරපු ප්‍රතිපත්තිය ඔවුන්ට වෙනස් කිරීමට සිද්ධ වීමත් එක්ක. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙක්සිකෝව සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය දැන් ඔහු මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා ඒ විශාල තාප්පයක් දෙරට වෙන් කරන ලොකු තාප්පයක් ඔහු හදන්න කටයුතු කරනවා කියලා. ඒ කටයුත්ත සිද්ධ වෙන අතරතුරේදී තමයි මේ විදිහට අපි දකින්නේ රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව බොහොම අධික විදිහට අගෝස්තු මාසයේ සිට ඉහළ යාමක් සිද්ධ වුණයි කියලා.
අපේ කතාව අවසන් කිරීමට මත්තෙන් අපි සාකච්ඡා කරන ඇෆ්ගනිස්ථානයේ නවතම තත්ත්වය පිළිබඳව ඔබ දන්නවා. ඇෆ්ගනිස්ථානයේ විශේෂයෙන්ම පසුගිය සති කිහිපය තුළ දරුණු ලෙස බෝම්බ ප්‍රහාර, මරාගෙන බරන බෝම්බ ප්‍රහාර එල්ල වුණා. ඒ අතරතුරේදී විවිධාකාර විරෝධතා ක්‍රියාත්මක වුණා. අමල්, මේ සතියේදී ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වන තත්ත්වය කොහොමද?
මතුර, අපි දැන් ගිය සතියේත් කතා කරා සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා ඒ ප්‍රහාර කිහිපේ, මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයකින්. මේවායේ වගකීම බාර අරගෙන තිබුණේ නැහැ තලිබාන් වරු. මොකද සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මෙවැනි බෝම්බ ප්‍රහාර තලිබාන් සංවිධානය බාර අරගෙන තිබුණා. නමුත් ඒ පහුගිය සතියේ සිද්ධ වෙච්ච ඒවා එහෙම තලිබාන් වරුන් බාරගත්තේ නැහැ. නමුත් ඒකේ වගකීම IS සංවිධානයට තමයි ප්‍රජේ විසින් පවරලා තිබුණේ. ඒ වගේ ඒ පහුගිය සතියේ තිබිච්ච ඒ ප්‍රවණතාවේ දිගටම පවත්වාගෙන යාමින් තවත් මරාගෙන බැරන ප්‍රහාරයක් සිද්ධ වුණා ඇෆ්ගනිස්තානයේ නංගහාර් කියන ඒ ප්‍රදේශයේ නංගහාර් පළාතේ. මෙතනදී ඇම්බියුලන්ස් එකක නැත්නම් ගිලන් රථයක අටවපු බෝම්බයක් මගින් තමයි සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වුණේ. අපිට තියෙන තොරතුරු අනුව 68ක් විතර වගේ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තව 150කට අධික පිරිසක් තුවාල ලැබුවයි කියලා වාර්තා වුණා. මේක තමයි මේ දැන් තිබිච්ච අලුත්ම මරාගෙන මැරෙන ප්‍රහාරය. මේ අවුරුද්දේ තිබිච්ච දෙවෙනියටම දරුණු කැටට මේක හඳුනන්න පුළුවන් මදුර. ජනවාරි මාසෙත් තිබුණා මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාරයක්. ඒකෙන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ ප්‍රහාරයත් එක්ක සංසන්දනය කරනකොට මේකත් ඊට කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. 68ක් මෙත වෙනකොට මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඇත්තටම යොමු වෙමින් තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ මේ වාර්ෂික වැතිවන මේ ෆයිටින් සීසන් එක. එහෙම නැත්නම් මේ ප්‍රහාර ඇති කරන කාල සීමාව, කියන්නේ රටේ හොඳ දේශගුණය හොඳ අතට පත්වනකොට වඩා පහසුවෙන් මේ සටන් ඇතිවෙන්න තියෙන ප්‍රවණතාවයත් එක්ක තමයි මේ විදිහට මේ ඇෆ්ගනිස්තානයේ පුරාවටම මේ වගේ සටන් උත්සන්න වෙලා තියෙන්නේ. මේවායේ වගකීම තලිබාන් වරුන් බාර නොගත්තට රජය නම් බොහොම පැහැදිලිව මේකට වගකීම එල්ල කළා තියෙන්නේ IS සංවිධානයට. මොකද IS සංවිධානයේ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාකාරකම් එන්න දුර්වල වීමත් එක්කලා ඔවුන් විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ මේ සටන් තවත් උත්සන්න කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රවණතාවේ කොටසක් හෙඩ තමයි අපි දුටුවේ.
හොඳයි, ඒ පුතත් සමගින් අද අපි ලෝට විශේෂංගේ නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ කතාබහට එක්වෙච්ච AFP ප්‍රතිජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍ය විද්‍යාමල් ජයසිංහ මහතාට. අමල් ඔබට බොහොමත්ම ස්තුතියි. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මදුර.
Hear more stories in your language by visiting sbs.com.au.